චිත්ත කලාප යනුවෙන් හඳුන්වන්නේ කුමන ක්‍රියාවලියක්ද? මාර්ගඵල සහ චිත්ත කලාප පාලනය යන්න පාදලා දෙන්න කියලා කියනවා. චිත්ත කලාප කියන්නේ මේ හිත කියන වචනේ කියන කොට. පොදුවේ හිතන යමක් දැනෙන නිසා හිත කියලා. යමක් දැනෙන්නේ හිතක් ගොඩ ලැබුණා. ඔක තමයි පොදුවේ හිත කියලා කියන්නේ. හැබැයි දැනෙන දේවල් වලට පමණක් නෙවෙයි මෙතන තියෙන්නේ. මේ දැනෙන හිත ආගන්තුක උපක්ලේශයන්ගෙන් කහට ගැනීමලා. ඒක විවිධාකාර ස්වභාවයන් ගන්නවා. රාගයේ හේතුකාරක වෙන කහට ගැනුනොත් ඒ නිකම්ම හිතක් නෙවෙයි, ඒක රාග හිතක් වෙනවා. හිත රාග හිතක් වුණා. අන්න එතකොට චිත්ත කලාපයක් වෙනවා. හිත එකලා වැටක් ගන්නවා. සමහර ද්වේෂයේ මතුවලා ආිනවා. ද්වේෂය නිසා කිලිති වුණොත් ඊට පස්සේ හට ගන්න චිත් ද්වේෂ හිත වෙනවා. තවත් ආකාර චිත්ත කලාපයක් හටගන්න. මුලාවට මතුවලා මුලාව බලවත් වුණොත් ඒක මෝහ හිත් බවට පත් වෙනවා. ඊළඟ හට ගන්න මෝහයේ මුල් කරින් නැගෙන හිත්. එතන මෝහ හිත් බවට පත් වෙනවා. මේ වගේ ප්‍රධාන හිත් රාග ද්වේෂ මෝහ, ඒ වගේම අලෝභ හිත, අද්වේෂ හිත, අමෝහ හිත, ඇකලුණු හිත, විසිරුණු හිත, ඒ වගේම සමාධිගත හිත, සමාධිගත රෝහල හිත, විමුක්තියට පත් වන හිත, විමුක්තියට පත් නොවන හිත, මේ ආදි වශයෙන් විවිධාකාරී චිත්ත ප්‍රභේදේ. මෙන්න මේ ඇතිවෙනා ස්වභාවයන් තමයි හිතක ස්වභාවය වෙනස් වෙන මේ චිත්ත කලාප කියන්නේ. එතන මාර්ගඵලය සඳහා චිත්ත කලාප පාලනය කරනවා කියලා කියනවා. මාර්ගඵල අවබෝධය සඳහා කටයුතු කරන කෙනෙක් යථා අවබෝධයට හැමෙලියෙම මුල් තැන දෙන්න ඕනේ. පාලනය කරනවා කියන්නේ ක්‍රම දෙකක්. පාලනය කරන්න ක්‍රමයක් තියෙනවා, ඒක දැක්කමයි වෙන්නේ. පුංචි ළමයෙකුට කියනවා, ආහා පුතේ ඔය 10 යකුල ළඟට යන්න එපා, ඔක ඇතුලේ ගින්න තියලා අපු ගින්දර තියෙන ඇතුලේ කියලා. 10 යකුල දුන්දානම නිසා ගිනි වෙන්නේ නැහැ. හැබැයි දන්න කෙනා දන්නවා මේක ඇතුලේ මහා ගින්නක් තියෙනවා. වැටුණොත් එහෙම සිද්ධෙනවා. සිද්ධලා නැරෙන්නත් පුළුවන්. ඒ තරම් කර ගින්නක් ඇතුලේ තියෙනවා පිටට පේන්නේ නැති. ලෝකේ තේරුම් ගන්න බැරි ළමයෙකුට කියනවා කවුරු හරි, ඔතෙන්ට යන්න එපා පුතේ, ඔක මහා භයානකයි, ඔකට වැටුණොත් පිච්චෙනවා මැරෙනවා. ළමයා ඒ කියම නහලා ඒකට යන්නේ නැතුයි. එයින් එහාට ඒක තියෙන්නේ මොනවල කොහොමද පිච්චෙන්නේ ඒකවත් ඒ ළමයා දන්නේ. අම්මා හරි තාත්තා හරි කවුරු හරි කිව්ව වචනේ විශ්වාස කරලා තමයි ඒ වචනෙට විශ්වාසය තියලා එයා ඒකට යන්නේ නැතුයි. මේක ක්‍රමය. ඒ වගේ වැඩි හිටියෙක් ඉන්නවා තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. එයා දකිනවා මේ පිටින් තියෙන 10 යකුල ඇතුලේ ඇවිල්ලා මහ ගින්නක් අභ්‍යන්තරේ තියෙනවා. විලාසයක් නෑ. මේ පිට තියෙන 10 යටික දැවිලා පේන්නේ නැතුවට අභ්‍යන්තරේ මේක අභ්‍යන්තරේ මේ තරම් මහ භයානකයි කියලා. දැන් ඒ ළමයට කවුරුවක් කියලා දැන් ලොකු වෙනාට කවුරුවක් කාටවත් කියලා හවස්වන්න බෑ. ඕක ඇතුලේ ගින්නක් නෑ බොරු කතා කියන්නේ. ඔයා පයින්න බය නැතුව කිව්වට එහෙම ලොකු වෙනා ඔගල පයින්නේ. කියවක නාර කිනා ඔබ මොලේ එකාගේ මිස් එකාගේ නොදන්නකමට කොහොම කතා කියන්න එපා, අනික් කැති නැස එනවා වැඩිලා හරි ඔබ පිළිගත්තොත් කියලා. නෝ පොන්චි ළමයාට කිව්වොත් එහෙම අර අම්මා තාත්තා කියන කියම නහලා ඉන්න ළමයාට. ඒකේ වයනකමයි අම්මා තාත්තාගේ විශ්වාසයෙන් විතරයි පිටලා හිටියේ. ඊට වඩා විශ්වාසයක් ඇති වෙන බුද්ධිලෙක එහෙම වැඩිලා හරි කිව්වොත් එහෙම ඔය කියන්නේ බොරු. තව ළමයෙක්ව විශ්වාසයෙන් කිව්වොත් එහෙම ඔය අපිට අවසන් කරන්න අපි ඔතෙන් සෙල්ලම් කරන්න යන හින්දා කියන්නේ ඔය 10 යකෝලේ ඇවිස්සෙන ඉඳලා කියන්නේ අපි ඕවා ගණන් ගන්නේ අපි පණිවු කිව්වොත් එහෙම මොකද වෙන්නේ? සමහර දාට අර අම්මා තාත්තා කිව්වේ කාට විශ්වාසය කඩ කරලා. අර පස්සේ කිව්වේ කෙනායි කියම නරගෙන ඔහු එකට ෆයින්ඩ්ස් දුන්නා. මොකද හේතුව? ඉස්සෙල්ලම ඌ එක නොකර හිටියේ කාගේ හරි කීමක් දුන්නා. ඌ ඇත්ත දැකලා නෙමෙයි. ඒකේ ස්වභාවය දැකලා නෙමෙයි. ස්වභාවය දැක්ක කෙනායි කියලා ෆයින්ඩ්ස් දෙන්නේ ස්වභාවය දැක්ක නිසා. ඒක බයානකව දැකලා කතා කරන ක්‍රම දෙකක්. සමහරවිට ළමයාට අම්මා තාත්තා කිව්වොත් එහෙම ඔය 10 යවල මහ ගින්නක් ඇතුලේ තියෙනවා. පුතේ ඔක ළඟටවත් යන්න එපා වැන්නෝ පිච්චෙනවා කියලා. ඒක විශ්වාස කරලා වයිට ඒ ළමයා අනික් අයටත් අවවාද දෙන්න පුළුවන්. ආහ උදේට යන්න එපා හරි වයන්න කියලා ඔක පිච්චෙනවා වැටෙනවා කියලා කියන්න පුළුවන්. ඔයාට කවුද කිව්වේ? අම්මා කිව්වා, තාත්තා කිව්වා. ඒ ළමයා එහෙමත් උත්තරයක් දෙන්න පුළුවන්. එයාත් ඒකෙන් හැකිලා ඉන්න පුළුවන්. අර විශ්වාසය තියෙනකම්. ඇත්ත දැක්ක කෙනා කාගවත් විශ්වාසයකට හැකිලා ඉන්නව නෙමෙයි. ඒක ඇත්ත දැකපු නිසා ඉන්නවා. ඔහු නවත්තන්න බැහැ. තව කෙනෙක් කියලා ඔහු රැවටෙන්නේ නැහැ. මෙන්න මේ වගේ දෙයක් තියෙනවා මේ හිත පිළිබඳව කටයුතු කරනකොට. මාර්ගඵල සඳහා හිත පාලනය කරගන්න ප්‍රමේය කියන්නේ ඉතින්. එහෙනම් මාර්ගඵලයක් ලබා ගැනීමට හේතුකාරක වන ධර්මයේ ඉතින් අහලා ඉන්න ඕනේ. අහලා ඒකේ අභ්‍යන්තරයේ තේරුම් අරගන්න ඕනේ. මෙන්න මේ තේරුම් ගත්තට පස්සේ එයා දකිනවා ඒකේ තියෙන භයානකත්වයේ සිද්ධ වෙන ක්‍රම රටාව. අන්නේ ක්‍රම රටාව දැක්ක කෙනාට අදහසක් එනවා. හරිම භයානකයි මේ නරක පැත්ත. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ හරි භයානකයි. ඒ ඇතිවෙන තත්ත්වයේ තුලින් ඇතිවෙන්නේ මෙන්න මෙහෙම දුකරදරයක්. මහා විනාශයක්. ඒක තමා දැකලා තියෙන නිසා ඒක ක්‍රමී. කවුරුවා කිව්වට පිළිගත්තා නෙමෙයි. කියාපු දේ විමර්ශනය කරලා අවබෝධ කරගත්ත නිසා. ඔහු දකිනවා එවන්දු වන්නා වූ දීකේ පස්තිය මහ භයානකයි කියලා. ඉතින් හැම වෙලෙම හොඳ මනස සතියෙන් ඉන්නවා. එහෙම දීකේ පස් නොවෙන්න කටයුතු කරා. මොකද ඔහු ඉන්න රාමුව ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත හිතන කියන කරන පුද්ගලයෝ ඉන්න අතුරු කරන පිරිසක් තමයි ඔහු ජීවත් වෙන සමාජය. ඒ පිරිසගේ කටයුතුත් එක තමයි ඔහු ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ අපි තමයි මේ ඇත්ත දැනගත්තේ යථාර්ථයේ පිටර. හැබැයි සමාජයෙන් පයින්දයට අයිතියක් නැහැ, පුළුවන් කමක් නැහැ. ඇත්ත දැක්කා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? හැබැයි දැන් එයාට හිතුව සමාජ රාමුව තුල අනික් අය මෙහෙ යවනා ලෝභයෙන් කටයුතු කිරීමට අනික් අය මෙහෙ යවනවා. ද්වේෂයෙන් කටයුතු කරන්න අනිව මෙහෙ යවනවා. මෙන්න මේ වෙලාවේදී හරි පරිස්සමෙන් සිහියෙන් ඉඳ වෙනවා. කවුරු මෙහෙ යවන්න ගියා? මගේ නෑයා හින්දා, අම්මා තාත්තා හින්දා, දුව පුතා හින්දා, සහෝදර සහෝදරයා හින්දා. මං එහෙම කියලා මේ ලෝභ වැඩි, ද්වේෂ වැඩි, මෝහ වැඩි කරන්න ගියොත් ඒකෙන් දුකට වැටෙන්නේ ඒගොල්ලෝ විතරක් නෙවෙයි, මමත් මහ දුකට වැටෙනවා. ඒගොල්ලෝ මේක දන්නේ නැතුව මේවා හොඳයි කියලා කිව්වා. ඒගොල්ලෝගේ දැකලා නෙවෙයි කියන්නේ හොඳයි කියලා. මේක නරකදේ නරකමයි කියලා මට ධර්මානුකූලව වැටහිලා ඉවරයි. දැන් කවුරු කිව්වා? මේ රාමුව තුල හිටියා. ඒ අයගේ කියමක් අහලා මට පුළුවන්කමක් නැහැ මේ ලෝභ වැඩි, ද්වේෂ වැඩි, මෝහ වැඩි කරන්න. එහෙම කතා කරන්න, එහෙම කියන්න කරන්න හිතන්න මට බැහැ. කළොත් වෙන විනාශය මම දකිනවා කියලා. ඉන්න මෙහෙම ධර්ම අවබෝධයක් තියෙන කෙනා දැක්කහම ඒ පුද්ගලයා මොකද කරන්නේ? තමාගේ චිත්ත කලාප පාලනය කරනවා. ඒවට යන්න ඉඩ නොදී. මේකට කියනවා හැම වෙලෙම සතියෙන් ඉන්නවා කියලා. සතියෙන් ඉන්නකොට, සතිය බලවත් වෙනකොට, පාපේ භයානකත්වයේ අධ්‍යක්ෂේම තියෙනකොට ඔහුට කවුරු කිව්වත් ඔහු මේ පාපය කරන්නේ. ඒකෙන් මිදිරියක්. අන්නේ ඒ ගති ලක්ෂණේ ආවට පස්සේ මාර්ගඵල සඳහා අවශ්‍ය කරන්නා වූ මේ චිත්තකලාප පාලනය සිද්ධ වෙනවා එතකොට. ඉතින් මේක තෝරා ගන්න ඕනේ මාර්ගඵල අවබෝධයෙන් චිත්තකලාප පාලනය සිද්ධ වෙනවා. දැන් ලෝභයිතා පහළ වීමට හේතුකාරක නැගෙනකොට මනස සිහියෙන් ඉඳලා ඒකෙන් මිදෙනවා. ඒකද යන්නේ නැත්නම්. ද්වේෂයට හේතුකාරක වන්නා වූ දෙයක් අරමුණු වෙනකොට මනස සිහියෙන් ඉඳලා ඒක තියෙන ආදීනව දැකලා ඒකට ගෝචර වෙන්නේ නැතුව මිදෙනවා. සංවර වෙනවා. අන්න ඒක ඇත්ත දැකපු කෙනා, මූලික ඇත්ත දැකපු කෙනා කරන වැඩ. ඒක තමයි ආර්යයන්ගේ විදිය. අර පුංචි ළමයාට 10 කරන ෆයිල් එකක් ගහන විශ්වාස කරලා ෆයිල් නැතුව වාරි. සාමාන්‍ය ප්‍රකට දැනෙනවා. එක එක ශාස්ත්‍රවලුගේ කියමන් ආන. එහෙමත් ඕන නොකර ඉන්න පුළුවන්. හැබැයි ඒක తాවකාලිකයි, Tamanta ඉස්තිර වෙලා නැහැ. තමා ඒකාන්තයෙන් ලෝභීතපත් වෙන මාධ්‍යයේ මිදිලා ඉන්නේ, අත්හැරලා ඉන්නේ. ඒක දැකලා කියලා කියන්න බෑ වෙන. ඒවල වෙනස් වෙන්න පුළුවන්. නැවත දුකට වැටෙන්න පුළුවන්. අනිසා ප්‍රමක්‍රමී මේ මාර්ගය පාලනය කරගෙන යනකොට එක දෙයක් වෙනවා. ලෝභයේ මුල් කරගෙන හිතන කියන කරන වැඩ පිළිවිල නිසා ඒක ආයේ වැඩ පිළිවිලින් ගොඩ නැගෙන්නා වූ ඒ ගති ලක්ෂණේ හිත ස්වභාවයේ එහි ලැබෙන්නා වූ දූෂ්‍යතාවේ ආහාරය කරගෙන දූෂ්‍ය විඥාන නැගෙනවා. හිත ආගන්තුක ක්ලේශයන්ගෙන් කාට ගැනිනවා. ලෝභයේ හේතුකාරක වෙන මානසිකත්වයේ ගොඩ නැගෙනවා. ඒක බලවත් වෙනවා. මේ බලවත් වෙනා තිබුණාට පස්සේ මොකද වෙන්නේ? විඥානයේ පෙන්වන්නේ ඇත්තක් නෙමෙයි මායාවක්. සත්‍යයේ පෙන්වන්නේ ඇත්තක්. මේ සත්‍යයේ පෙන්වන්න තියෙන ස්වභාවය මෝහා විලා යනවා. අර මායා විඥානයේ කිලිටි විලා එනකොට ඒක අදහස් දෙනවා. කොච්චර නම් මේ ලෝභයේ හේතු වෙන්නේ ප්‍රිය දෙයක්, මනාප දෙයක්, යහප දෙයක් ඒක කරපම් කියන අදහස දෙනවා. මෙන්න මේ නිසා චිත්ත පාලනේ ඇත්ත දැනගත්තත් බොහොම අමාරුවෙන් ඉඳ වෙනවා. පාලනය කරගන්න බැහැ. මෙන්න මේ විදිහට අර විදිහට අපි පාලනය කරගෙන යනකොට අර විඥානයේ ආහාර වෙන ලෝභ විඥානයේ ආහාර ලෝභ සංඛාර. සංඛාර පාලනය කරගෙන ඉන්නකොට ඇත්ත දැකලා. සංඛාර ආහාර කරගන්න නැති නිසා විඥානයේ දුර්වල වෙනවා. ලෝභ විඥානයේ දුර්වල වෙනවා. දුර්වල වෙන්න වෙන්න මොකද වෙන්නේ? අර සල්ලු කරන මානසිකත්වය. වැරදි වැඩවලට සල්ලු කරන, කුපිත කරන, පොළඹවන මානසිකත්වය ඔහුලඟ නැති වෙලා යන්න පටන් ගන්නවා. විරුද්ධ වාදකේ බලයෙන්දී දුරු වෙනකොට ප්‍රඥාවෙන් දැකපු ඇත්තේ විහිදන්න විශාල උපනිෂයක් ලැබෙනවා. ඒ නිසා මොකද වෙන්නේ ප්‍රඥා බලවත් වෙලා හිටන් යථාර්ථයේ පිහිටියට පස්සේ මේ මානසික මානසිකත්වයේ අනුසේ වශයෙන් විද දවනා අතිවිච ලෝභයේ ද්වේෂයේ මෝහයේ විද දව හකුණාට පස්සේ නැවතත් අභ්‍යන්තරයෙන් ලෝභයට පොළඹවන්න ද්වේෂයට පොළඹවන්න මෝහයට පොළඹවන්න කිසිම මානසික අභ්‍යන්තරයක් ඔකලංග නැතුව යනවා ඊට පස්සේ අරමුණු කොච්චර ලෝභයට ද්වේෂයට මෝහයට හේතුන අරමුණු කොච්චර ඔහු කරා ආවා අභ්‍යන්තරයෙන් එහෙම එකක් ඔහුට නැගින්නේ ලෝභ හිතක් නැගින්න ද්වේෂ හිතක් මෝහ හිතක් නැගින්න රාග හිතක් නැගින්න තිවිච හේතු ඔහුලගේ නැති වෙලා යනවා නැති වෙනා කියတာ පස්ස දකිනා විමුක්තියටපත් වුණා මිදු අනුසේ විදිලා ගියා නැවතත් කවදාවත් මෙබඳු වන්නා ලෝභයෙන් හටගන්න යම් ආදීනෙවයක් ගොඩනගාගෙනක් තිබුණා එතෙන් පටන් මගේ මානසිකත්වයේ එහෙම එකක් කරන්නේ නැහැ එහෙනම් මම ඒකෙන් නිදහස් ද්වේෂය නිසා යමක් කරනවා නම් කියුණා නම් හිතුණා නම් එහෙම එකක් නැගෙන විදිය මානසිකත්වය ගොඩනගින්නේ අභ්‍යන්තරයේ කිසිම කුණක් නැතිව තමයි තේරෙන්නේ ඉතින් ඊට අර මොන කොච්චර ආවත් කවුරු ගැහුවත් බැන්නත් මොන හිංගිය හිංසාවක් කළා ද්වේෂය නැගිනවා කියන එක නැගින්නේ නැතුව යන තමයි තමයි අත්දකින්නත් පුළුවන් ඊට හේතුව බලපුවාම සමාතුල එහෙම කුණක් නැති නිසායි නැගින්නේ නැති කියලා වැටහෙන්න පටන් ගන්නවා ඒතර දකින්නවා ද්වේෂය අනුසයත් සමග බිඳිලා රාගය අනුසයත් සමග බිඳිලා අන්න අනුසයත් සමග බිඳිලා කියවා දැනගත්තා නම් දැනගන්නවා මාර්ගඵල ලැබීමේ වාසනාව ඵලයේ ලැබිලා තියෙනවා ඒකාන්තයෙන්ම ඵලයක් ලැබිලා තියෙනවා ඒක දකින්න පුළුවන් සාමුලියම මුලාවත් සමග බිඳිලා ගියා නම් දකින්නවා මින් එහාට කිලිටි මාත්‍රියකවත් අභ්‍යන්තරයේ ඇති කරන්න කිසිම ආරමුණකට බැහැ ලෝකේ මුළු ලෝකේ එකතු වෙලා දඟලුවා දස මාර හේනා පිරිසක් එකතු වෙලා හෝ ලෝභ ගන්නන්න ද්වේෂ ගන්නන්න මොහ ගන්නන්න හැදුවා ඊට අවශ්‍ය මොන જાතිය හිංගි හිංසා කළා ඔහුගේ අභ්‍යන්තරයෙන් එහෙම එකක් නැගින්නේ නැහැ කියලා දැක්කම පස්සේ දකින්නවා යම් කිසි දූෂ්‍ය මානසිකත්වයක් තිබුණා නම් සියල්ල කෙලවරයි මොකක් නිසාද ඇත්ත ඇති ආකාරයෙන් දැක්කා අභ්‍යන්තරයේ පොළඹවන වාසිකත්වයේ හේතු වෙච්ච විඥාන වලට ආහාර නැතිව විඥාන නිරෝධ වුණා. ඒසා නාම රූප වැහගන්නේ නැහැ දූෂ්‍ය සහගතව. නාම රූප නිරෝධයි. ඉතින් ඇසකන දිවනාසී ශාරීරිය වන ඒවට ආයතන වෙන්නේ නැහැ සලායතන නිරෝධයි. ඒසා යබඳවන්නා වූ ලෝභ දේශ මොහ රාග දේශ මොහ යම ඒ ආකාරයෙන් ස්පර්ශ කරන මානසිකත්වයේ නැහැ. ක්‍රියාකාරීත්වේ නැහැ. සලායතන නිරෝධයි. ස්පර්ශ නිරෝධයි. ඒසා ඒ නිසා ගන්නා වූ යම් රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් යම් වින්දනයක බැඳීමක් හැඳීමක් තිබුණා නම් යන්නේ කියනවා සංහා නිරෝධයි වේදනා නිරෝධයි වේදනා නිරෝධයෙන් ඇලුමක් නැහැ සංහා නිරෝධයි බැඳීමක් නැහැ උපාදාන නිරෝධයි එහෙනම් ඊට අනුකූල වීමක් නැහැ භව නිරෝධයි එහෙනම් මතු පහල කරන જાතියක් නැහැ જાති නිරෝධයි එහෙනම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යම් જાතියක් හටගන්න ධර්මතාවයක් තිබුණාද ඒකෙන් හටගත්ත ඒ ජරා මරණ ශෝක පරිදේ දුක් දොමන සුපායස ඔක්කොම ඇති කරනවා ඒකෙන් මිදුණු කෙනාට જાති නැන්නා ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවයක් දුකක් දුම්නසක් උපායසයක් උපද්දන් කිවිච්ච අම්මා ගත්තේ වුණා ඒකේ නිදාහ එනස් දුකේ නිදාහ දුකේ නිදාහස් වුණා කියලා දකින්න කලිතම් පාන මෙන්න මෙහෙම ධර්මානුකූලව තේරුම් ගන්නවා තමන් දුකේ නිදාහස් නම් දුකේ නිදාහස් වෙච්ච හැටි ඒක තේරුම් ගන්නකොට යථාභෝධයේ දැකලා යථාභෝධයෙන් තේරුම් ගත්ත දහම අරගෙන ඊට අනුකූලව එතෙකල් පූර්ණයේ කරන තිබිච්ච ආහාරය නිසා වැරදි ආහාරය නිසා ගොඩනැගිලා තිබිච්ච විඥාන නිරෝධ කරන්න නම් විඥානයේ ආහාර නිරෝධ කරන්න ඕන නිසා අර ක්‍රමයේ දක්වලා සංවර කරනකොට ඒ මුලා විඥාන වලට ආහාර නැතිකමින් විඥාන නිරෝධ වෙනවා ඊට පස්සේ තවන් විඥාන නිරෝධ වෙන නැද්ද කියලා දකිනවා අරමුණ කෙනෙකුට එදා වාගේ ඊ අදහසේ ඉන්නෙම නැහැ පහල කරන්නේව නැහැ ගොන්නගා ගන්න හිතේ ගොන්නගා ගන්න දැනෙනවා ගොන්නගේ ඉන්නේ අන්න ඒ යථාභෝධයත් එක්කලා ආපුහම අනුසේ විදුලන ඇති වෙන හැටි ඔබ තේරුම් ගන්න ඕන ඒ විදිහට යථාර්ථයෙන් පාලනයක් ඇති කරගන්න. ඉත හැමෙලියෙම ඇත්ත තේරුම් ගත්ත කෙනා රාගයේ ආදීනව, ද්වේෂයේ ආදීනව, මෝහයේ ආදීනව දකින්න ඕන. විිත රාගිත්තේ ආනිසංසය, විිත දෝෂිත්තේ ආනිසංසය, විිත මෝහිත්තේ ආනිසංසය නිතර සිහි කරන්න ඕන. මේකට කියනවා ආර්ය මාර්ගය. රාගයේ මිසේ ආදීනව සහිතයි, ද්වේෂයේ මිසේ ආදීනව සහිතයි, මෝහයේ මිසේ ආදීනව සහිතයි කියලා දකින්නොත් දැක්කේ සම්මාදිට්ඨිය. විත රාගිත්තේ මේවන් නිවනේ ආනිසංසයෙන් යුක්තයි විත දෝෂිත්තේ නිවන් ආනිසංසයෙන් යුක්තයි විත මොහිත්තේ නිවනේ ආනිසංසයෙන් යුක්තයි කියලා දැක්කේ සම්මා දිට්ඨිය. ඒක දැන ගැනීමට යම් කිසි කල්පනාවක් ඉදුවනම් ඒක සම්මා සංකප්පය. ඊට අනුකූලව ඔහු යම් කිසි බොරුවෙන්, කේලමෙන්, පරිසවතිනෙන්, ප්‍රලාපයෙන්, රාගයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් හේතුකාරක වෙන එවළු වචන බදන් වැල් වලින් ඉවත් වෙලා නිදහස් වුණා නම් ඔහු සම්මා වාචා එවලු ක්‍රියා ප්‍රාණඝාත අදත්තා දාන කාමීත්‍යතරාදී එවලු ක්‍රියාකාර්ත්‍යයේ වෙනුනන අපට සම්මා කම්මන්තේ විහිදෙනවා. ඔහුගේ ජීවිතයේ එවලුවන්නා වූ පෙන්කෙලිමින් මුලාවන් පස්සේ යන්න නෙමෙයි. සත්‍ය අවෝධය ලබාගෙන නිදහස් වෙන්න මානසිකත්වයේ තියෙන එතන ඔහුගේ ජීවිතයේ මොහොතක්වත් ගත වෙන්නේ නැහැ ලෝකේ අල්ලගෙන. ලෝකේ නිදහස් වෙන පැත්තට ඔහුගේ සම්මා ආජීවයෙන් යුක්තයි. ඉතින් පටන් ඔහු කරන උත්සාහයක් වීදියක් දැනුවත් වීමක් ඇතනම් සත්‍යයට අනුකූලව සම්මා වායාමයෙන් යුක්තයි. ඔහුට ඒ නිසා හැම මොහොතක් පාසාම අරමුණක් එනකොට මුලාවටපත් වෙලා ඒක ඇදින්නේ සම්මා සතියෙන් යුක්තයි. ඔහුට කම්පාවට හේතු වෙන ඇලීම ගැටිය මුලාව නැහැ. කම්පා කරන කාරණා තුල නැත්නම් සම්මා සමාධියෙන් යුක්තයි. ඔහුට ආර්යසත්‍යයක මාර්ගයේ තියෙනවා. දැනගෙන හිටියත් නැතත් ওই ටික සිද්ධ වෙලා හු ඉන්නේ ආර්යසත්‍යයක මාර්ගයේ තුල. අන්න ඒක කියනවා ආර්ය මාර්ගයේ තේරුම් ගත්තට පස්සේ ආර්යසත්‍යයක මාර්ගයේ වැඩෙනවා දැනගෙන හිටියත් නැතත්. මේ ඔය ක්‍රමයෙන් දැනගන්න ඕනේ යථාර්ථය. ඒතර ඔහුට මොකද වෙන්නේ? ඔහු ඉන්නේ ආර්යසත්‍යයක මාර්ගයේ තුල නිසා සම්මා සමාධියට යථාභූත ඥාන ලක්ෂණේ ලබා දීමට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒකේ ස්වභාවය. සම්මා ඥානේ පහළ වෙනවා. සම්මා ඥානේ පහළ නම් දුක්ඛාදී සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධ පරිපදා ආර්ය සත්‍ය සමාවිතීම දකිනවා. දැකලා හිටන් දුක පිළිහිඳ දැනගත්තා, සමුදය දුරු කළා, නිරෝධේ ප්‍රත්‍යක්ෂ කළා, මාර්ගය වැඩුවා කියලා තමන් තමයි දකින්න පුළුවන් දවසක් පුරාම ඔහු දැනගන්නවා චතුරාර්ය සත්‍යය අවබෝධය පූර්ණයි. එහෙනම් මේ තරහ කරන්න දෙයක් නැහැ. දුකෙන් නිදහස් කියලා දැනගන්න. එතන සම්මා විමුක්තිය ලැබුණා. දසහංගෙහි සමන්නාගතෝ අරහතී උච්චතීති කියලා අංග 10කින් පූර්ණ වෙච්ච කෙනා අරියත් වහන්සේ කියනවා කියලා ප්‍රකාශ කරනවා විදිහට. ඕකේ තේරුම් අරගන්න ඕන වාගේ.